Honorable Sampath Athakorla, you have 10 minutes.
Hemadama Udepandrata Vinasa Tumai Villa me payakvitra meke then apita katakarana dina vinadi deka thuna thamai adu wenna. Garu Sabhapathumani mama me welawae Karmanta Amatya Tumai vidira Ramesh Patrana emathumat e wageema ape welanda Amatya Tumai vidira Nalin Fernando emathumat ma viswasa karanawa Tamanta දරන්න පුළුවන් උපරිම ධාරිතාවේ ශක්තිය පාවිච්චි කරලා තමන්ගේ අමාත්‍යංශ දෙක තුලින් රටේ අනාගතය සුරක්ෂිත කරන්නට එවැගේම රටේ හෙට දවස වෙනුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා. එතුමන්ලා දෙන්නට අපේ රාජ්‍ය අමාත්‍යතුමන්ලා විදියට චාමර සම්පත් දසනායක රාජ්‍ය අමාත්‍යතුමා එවැගේම ප්‍රසන්න රණමීර රාජ්‍ය අමාත්‍යතුමා එවැගේම අමාත්‍යංශ දෙකේ Lekam to me, Lekam to Manetulu, Meniladari Manle, Loku, Shaktiak, Demininama, Mavisasakanama, Api Anagate, Api Rate Anagate, Tule, Api Rate Nai, Givanamad, Evagame, Api Labagan, Athena, Athete, Labagatana, Api, Nevata Givanamad, May I am Mefek Apatin and Aymuda, Api Nevata, Api Pratiburne Karnamad, Api Nevata Mirate, Janatava, Pasuge, Kale, Tule, Yamkisi, Arbudakari Tate Hitia. නැවත එවැනි අර්බුදකාරී තත්ත්වයක් මේ රට තුල උද්ගත නොවන විදිහට මේ රට ගෙනියනවාද කියලා තීරණය කරන්නට මේ අමාත්‍යරුන් දෙන්න දරන උත්සාහය මත තීරණය වෙනවා රටේ අනාගතය කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ රටේ රට ගෙන යන කොඳුනාරටියක් විදිහට මේ අමාත්‍යංශ දෙකම ඉතාම වැදගත් අපේ රටේ ආර්ථිකය වෙනුවෙන්. මම විශ්වාස කරනවා මේ මට ලැබී තිබෙන කාලය තුල මේ විශාල කාරණා රාශියක් තිබුණත් එවැනි කාරණා රැසක් කතා කිරීමට කාලය අපිට ලැබෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේකෙදි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ කර්මාන්ත අමාත්‍යතුමාට මේ වෙලාවේ පළාත් සභාව තුළ කර්මාන්ත අමාත්‍යංශය පළාත් සභා සියල්ලෙම කර්මාන්ත අමාත්‍යංශයක් තියෙනවා. ඒ වගේම කර්මාන්ත අධිකාරියක් තියෙනවා. ඒ වගේම අපි පළාත් සභාවල බොහෝ වෙලාවට ඒ පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යංශය සහ කර්මාන්ත අධිකාරිය තුළ රජයෙන් වැටුප් ලබන නිලධාරීන්ට මේ වෙලාවේ තම තමන්ගේ පළාත තුළ ලොකු කාර්යභාරයක් පැවරෙන්නේ නැහැ කර්මාන්ත විෂය තුළ. මා විශ්වාස කරනවා ගරු අමාත්‍යතුමනි ඔබතුමාට හොඳ ශක්තියක් තිබෙනවා මේ පළාත් සභා තුල ඉන්න කර්මාන්ත විෂය භාරව ඉන්න කර්මාන්ත අධිකාරියත් ඒ වගේම කර්මාන්ත අමාත්‍යංශ නිලධාරීන් පාවිච්චි කළා ඒ පළාත්වල ඒ දිස්ත්‍රික්කවල කර්මාන්ත විෂය නංවන්නට අවශ්‍ය කරන වැඩ පිළිලක් සකස් කිරීමට ඔබතුමාට මා විශ්වාස කරනවා මේකට අවශ්‍ය කරන ශක්තිය තියෙනවා කියලා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා පළාත් සභාවල දැනටම අපේ දකුණු පළාත ගත්තාම දකුණු පළාත ඉතාම ඉහළින් සිදු වෙනවා අපේ කර්මාන්ත අධිකාරිය තුල අත්‍යන්ත පේෂ කර්මාන්ත කර්මාන්තේ. මම විශ්වාස කරනවා විදේශීය වෙළඳපළට ගැළපෙන මට්ටමේ හොඳ නිෂ්පාදන සිදු වෙනවා අපේ ඒ ශිල්පිනියන් අතින්. මම සමහර තැන්වලට ගිහිල්ලා බැලුවා ඒ අය සමහර එක සාරියක් නිර්මාණය කරන්න සතියක් විතර කාලයක් ගත කරන නිර්මාණයන් තියෙනවා. ඒ නිර්මාණ ඉතාම විශ්ව නිර්මාණ. ජාත්‍යන්තර වෙළඳපළ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන නිර්මාණ. හැබැයි ඒ අයට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ බරපතල ගැටලුවක් තියෙනවා. අමුද්‍රව්‍ය ලබා ගන්න වෙලා තියෙන්නේ වෙනත් පාර්ශ්වයන් හරහා. අපිට පුළුවන් නම් කර්මාන්ත අමාත්‍යංශය හරහා ඒ අඩුගානේ පළාත් සභාවල තියෙන මේ අත්‍යන්ත වැනි කර්මාන්ත ග්‍රාමීය කර්මාන්තවලට අමාත්‍යංශය හරහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට හැකියාව තිබෙනවා නම් මම විශ්වාස කරනවා ඒ පළාත් සභාවලටත් ලොකු ඊට වඩා පාරිභෝගිකයාට ඊට වඩා අඩු මුදලකට තමන්ගේ හොඳ නිෂ්පාදන ලබා දීමේ හැකියාව තියෙනවා. ගරු අමාත්‍යතුමනි තවත් කාරණයක් තමයි අපි මේ වෙලාවේ ඉඩම් පරිහරණය පිළිබඳව තියෙන ගැටලුව. මා විශ්වාස කරන ඔබතුමාගේ කතාව විදිහට ඔබතුමා සඳහන් කරා අපි වතු සමාගම් මැඩතේ අපේ ගාල්ස්ත්‍රිකේ ගත්තාම ඔබතුමා දන්නවා වතු සමාගම් මැඩතේ ප්‍රයෝජනයකට නොගෙන කොයිතරම් ඉඩම් හෙක්ටයාර ප්‍රමාණයක් වුන් තබාගෙන ඉන්නවද කියලා. වතු සමාගම් කීපයක් අපේ රටේ වතු සමාගමට ලබා දෙන ඉඩම් කර්මාන්ත කරුවන්ට ලබා ගන්න අද ඔවුන්ට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා නම් කර්මාන්ත කරන අයට කර්මාන්ත වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් අයට ඉඩම් ලබා දීමේ හැකියාව අපට ලැබිලා නැහැ. මම දන්න ආයතනයක් තියෙනවා මාස ගණනාවක් තිස්සේ ඔවුන් ඉඩමක් බදු පදනමට ගන්න අපේ ඉඩම් අමාත්‍යංශය තුළ මේ මෙවැනි ගැටලු අනන්ත ප්‍රමාණ අපි දකිනවා. ඉඩමක් බදු ගන්න බදු ගිවිසුම බදු ඔප්පුවක් ගන්න ඉඩමකට අවුරුදු ගාණක් බලන් ඉන්න ආයතන තියෙනවා බදු ඔප්පුවක් ගන්න. ඉතින් ඉඩම ආයෝජනය කරන්න සූදානම් කෙනෙක් ඉඩමක ආයෝජනයකට තමන් යතේ මුදල් වීදම් කිරීමට සූදානම් කෙනෙක් ඒ ඉඩම් කෑලට බදු ඔප්පුවක් ගන්න අවුරුද්දක් දෙකක් බලන් ඉන්නවා නම් ඔහුගේ ආයෝජනයෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ මේ රටට. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියලු ආයතන ඒකාබද්ධ වෙච්ච ව්‍යුහයක් ආයෝජකයා ඉස්සරහට ගෙනියන්න, ආයෝජකයට අවශ්‍ය කරන බලපත්‍රය දෙන්න, ආයෝජකයා ධෛර්යමත් කරන්න, ඒ වගේම නිෂ්පාදනය කරන අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන්න අවශ්‍ය කරන එක මේ 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 ආයතනයක් එක නිර්මාණාත්මක ආයතනයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් මා විශ්වාස කරනවා ඔබතුමාට අපි මේ වෙලාව යෝජනා කරනවා ඔබතුමාගේ අමාත්‍යංශරය කටයුතු කරන්න කියලා. මා විශ්වාස කරනවා අපිට තියෙන බරපතලම ගැටලුවක් ගරු අමාත්‍යතුමනි අද මේ වෙනකොට විදුලිය ගැටලුව මගේ විශ්වාසය අපිට අපේ තියෙන මධ්‍ය පරිමාණ සුළු පරිමාණ කර්මාන්තකරුවා බරපතල විදියට අද බිඳ වැටලා තියෙන මේ විදුලිය ඒකකයට ගෙවන්න තියෙන මිල නිසා විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට ගත කරන අපි වැය කරන පිරිවැය අඩු කරගන්න අපිට කුමනෝ ක්‍රමවේදයක් අපි සකස් කළ යුතුම වෙනවා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද මා විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පර්යේෂණ කරන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මේ පිළිබඳව යෝජනා ගේන්න අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද වෙලාවක් නැහැ. පාර්ලිමේන්තු අද අපේ දේශපාලන සංස්කෘතියත් එක්ක වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මළගෙදර මගුල් ගෙදර එහෙම නැත්නම් වෙනත් උත්සවයක වෙනත් දෙයක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිරත වෙන්නේ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පර්යේෂකෙක් වෙන තාක්කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පර්යේෂණ කරන තාක්කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ පිළිබඳව පර්යේෂණ කළා මේ ගරු සභාවට යෝජනා ඉදිරිපත් කරන තාක්කල් මා විශ්වාස කරනවා අපේ මේ තියෙන රටේ තියෙන ගැටලුව අපිට විසඳා ගැනීමට බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා ගරු සභාපතිතුමනි. මා විශ්වාස කරනවා අපි විදුලිය දැන් ඇත්තරම විජිත හේරත් මන්ත්‍රීතුමා මේ ස්ථානයේ කතා කරා. මුලින්ම සාම්පූර් බලාගාරය හදන්න දුන්නනම් විජිත හේරත් මන්ත්‍රීතුමා සභාවේ මේ සභාවේ නැහැ දැන්. හැබැයි සාම්පූර් බලාගාරය හදන්න දුන්නනම් අද මේ විදුලිය ගැටලුව බරපතල අපිට මෙතරම් බරපතල වෙන්නේ නැහැ. සාම්පූර් බලාගාරය හදද්දී ඒක නතර කරන්න කරන දේ සියලුම දේ කරා. කර්මාන්ත කරුවා මම විශ්වාස කරනවා ඔබතුමන්ලේ පක්ෂය කර්මාන්ත කරුවා බිය ගන්නන තරම් වෘත්තීය සමිති වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ කර්මාන්ත වලින් ගන්න කප්පන් වලින් වෙන්න පුළුවන්. මං හිතන ඔබතුමන්ලගේ අරමුදල තර වෙලා තියෙන්නේ. ඔබතුමන්ලේ පක්ෂය අරමුදල තරවුණේ මේ කර්මාන්ත කරුවන්ගෙන් ගත්ත කප්පන් මුදල් වලින්. ඒ නිසා මේ කප්පන් නොදෙන කර්මාන්ත කරුවා බය කළා වෘත්තීය සංගම්මරා ඒ කර්මාන්ත හිරකිරීමේ ක්‍රමවේදය ඔබතුමන්ලා පහුගිය කාලය තුළම කරගෙන ගියා. මම විශ්වාස කරනවා මේ රටේ මේ බිඳ වැටීමට ඔබතුමන්ලා වග කියන්නත් ඕනේ. ඉතින් මගේ මේ
you have 2 more minutes
සුදුසු ඔබතුමනි මම විශ්වාස කරනවා මේ වෙලාවේ අපිට මේ තියෙන අපිට තියෙන අපේ තියෙන කර්මාන්ත වගේම මම විශ්වාස කරනවා වෙළඳ ඇමතිතුමා මේ වෙලාවේ ලොකු මහන්සියක් ගත්තා. වෙළඳ අපිට අපේ රටේ අනාගතය තීරණය වෙනවා කියලා මම කිව්වේ අපනයනේ හැමදේම ඉවක් බවක් නැතුව අපනයනය කිරීම නෙමෙයි ප්‍රතිපත්ති වී යුත්තේ. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් අපේ රට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ඒ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් ආනයනය කිරීම තමයි අපිට අපේ ප්‍රතිපත්තිය බවට පත් වෙන්න ඕනේ. මම විශ්වාස කරනවා ඒ ආනයනය කිරීම අපේ රටේ අපිට තියෙන්න ඕනේ යම්කිසි සීමාවක්. ඒ සීමාවල් අපි පනවගෙන හිටියා. ඒ සීමාවල් මම විශ්වාස කරනවා එදා ගෝඨාභය ජනාධිපතිතුමත් යම් සීමාවල් යම් ප්‍රමාණයක් පැනෙව්වා. ආනයනය කරන භාණ්ඩවලට යම් සීමාවක් පනවල තමයි ආනයනය කරේ. ඒ ආනයනය කරන භාණ්ඩවල සීමාව පනවලා ඒ භාණ්ඩවල යම් ප්‍රමාණයක් ඒ නිෂ්පාදනවලින් ප්‍රමාණයක් රටේ නිෂ්පාදනය කරන්න වගේම වගා කරන්න අවශ්‍ය කරන වඩපිටාව හැදුවා. මා විශ්වාස කරනවා ඒක අද නලින් නැමැතුමා ඉතාම හොඳින් කරගෙන යනවා. මේ අමාත්‍යංශ සියල්ල මේකට කතා බහ කළා. කර්මාන්ත අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය, ඉඩම් අමාත්‍යංශය වගේම කෘෂිකර්මහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මෙන්න මේ අමාත්‍යංශ ටික එකතු වෙලා යම් වැඩපිළිවෙලක් හැදුවොත් අපිට පුළුවන්කම ලැබෙයි අපේ තිබෙන ණයටි ගෙවා ගන්න. මේ IMF එකට හැමදාම ණයකාරයෝ වෙලා IMF එක කියන දේ ආගෙන අපේ රටේ අපි මේකට යට වෙලා ජීවත් වෙනට වඩා මා විශ්වාස කරනවා මේකේ නැගිටින්න අවශ්‍ය කරන වඩපිටාව හදා ගන්න අපිට පුළුවන්කම ලැබෙයි. මේ අමාත්‍යංශ ටිකේ මේ සක්‍රීය දක්ෂ ඇමතිවරු එකතු වෙලා මේකට යම් වැඩපිළිවෙලක් නිර්මාණය කරොත් බොහොම ස්තුතියි.
Thank you honorable Abdul Rishad Badruddin, you have 13 minutes. Order, please. Honorable Dr. Harini Amara Surya to the chair.
කතා කරන්න ගරු මන්ත්‍රීතුමා.
සභයේ තලමේ තාංගන ගෞරව උරුපිනර් අවර්களே ஒரு முக்கியமான நாட்டுக்கு தேவையான நாட்டுடைய பொருளாதாரத்துடைய முதுகெலும்பான கைத்தொழில், அதே போல அதனோடு சார்ந்த அமைச்சுக்கள், அதே போல வர்த்தக வாணிப அமைச்சு போன்ற அமைச்சுடைய விவாதத்திலே பேச கிடைத்தமைக்கு நன்றி கூறியவனாக, இந்த அமைச்சு சில காலம் என்னுடைய பொறுப்பில் இருந்த ஒரு அமைச்சு. அந்த காலகட்டங்களிலே உலக, அதாவது இலங்கையிலே ஒரு எக்ஸ்போவை கூட செய்து உலகமெல்லாம் இருந்து முதலீட்டாளர்களையும், அதே போல எமது நாட்டு உற்பத்தி பொருட்களை இறக்குமதி செய்யக்கூடிய அல்லது அந்த நாடுகளுக்கு கொண்டு செல்லக்கூடியவர்களை எல்லாம் அழைத்து வந்து ஒரு பெரிய எக்ஸ்போவை கூட நமது நாட்டிலே நடத்தினோம். அன்று $8 பில்லியன் இருந்த எக்ஸ்போர்ட்டை $12-13 பில்லியன் வரை அதிகரிப்பதற்கான ஆக்கப்பூர்வமான முயற்சிகளை திட்டமிட்டு செய்தோம். அதே போல அப்பரல் செக்டர் அவர்களுடைய அந்த செக்டரை பலப்படுத்துவதற்காக பிரைவேட் செக்டரோடு சேர்ந்து எங்களுடைய அமைச்சு பாரிய பல வேலை திட்டங்களை முன்னெடுத்து சென்றது. அதன் பிறகு அந்த வேலை திட்டங்கள் தற்பொழுது பெரிய அளவான ஒரு இணைப்பை அந்த செக்டரோடு இருப்பதாக நான் அறியவில்லை. ஏனென்றால் அந்த அப்பரல் செக்டர் அதிகமான வேலை வாய்ப்புகளை நமது நாட்டிலே வழங்குவது மாத்திரமல்லாமல் அதிகமான அந்நிய செலாவணியை பெற்றுத்தருகின்ற ஒரு செக்டராக இருக்கின்றது. அந்த விஷயத்திலே கௌரவ அமைச்சர் அவர்களோடு ஒரு நெருங்கிய தொடர்பாடலை ஏற்படுத்துவதன் ஊடாக அந்த செக்டரை இன்னும் அவர்களுக்கு இருக்கின்ற பல பிரச்சனைகளை தீர்க்க முடியும் என்று நான் எதிர்பார்க்கிறேன். அதேபோலதான் இன்று சிறிய சிறிய கைத்தொழில் சாலைகள் எல்லாம் மூடப்பட்டு கொண்டிருக்கிறது. இந்த நாட்டுக்கு ஏற்பட்ட சாபம், இந்த நாட்டுக்கு ஏற்பட்ட அந்த மோசமான நிலை பல கைத்தொழிலாளர்களை கடனாளியாக மாற்றி அவர்களுடைய கைத்தொழில் சாலைகளிலே வேலை செய்தவர்கள் வேலை இல்லாத ஒரு துப்பாக்கி நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார். அதாவது சின்ன சின்ன வீடுகளில் இருந்து செய்த 2-3 பேருக்கு தொழில் வாய்ப்பை கொடுத்து, அதே போல 10 பேருக்கு, 15 பேருக்கு, 50 பேருக்கு தொழில் வாய்ப்புகளை கொடுத்து எத்தனையோ முதலாளிமார் அல்லது கைத்தொழில் அதிபர்கள் இன்று கடனாளிகளாக அவர்களே வாழ முடியாத ஒரு துப்பாக்கி நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார். அவர்களுக்காக அந்த காலங்களிலே பல வகையான நிதி வசதிகளை வழங்குகின்ற திட்டங்கள் இருந்தாலும் இன்று நாடு இருக்கின்ற பொருளாதார நிலையிலே அவர்களுக்கு நான் நினைக்கின்றேன் அமைச்சால் அல்லது அரசாங்கத்தால் கை கொடுக்க முடியாத ஒரு துப்பாக்கி நிலை இருக்கிறது. எனவே கொரியா, ஜப்பான், சைனா, இந்தியா போன்ற நாடுகளுடைய உதவிகளை, அவ்வாறானவர்களை கைதூக்குவதற்காக பெற்று ஒரு குறைந்த வகையிலாவது அவர்களுக்கு கை கொடுப்பதற்கு, அதே போல எஸ்எம்இ செக்டர் 90% எமது துறை எஸ்எம்இலே தான் தங்கியிருக்கிறது. எனவே அவற்றை பலப்படுத்துவதற்கு ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை கௌரவ அமைச்சர் அவர்கள் முன்னெடுக்க வேண்டும். இன்று ரமேஷ் பத்ரன் அமைச்சர் அவர்கள் பேசுகின்ற பொழுது சொன்னார், இலங்கையிலே உற்பத்தி செய்கின்ற பொருட்களை, அதாவது செய்வதற்கு கொண்டு வருகின்ற அமுதுரவி, அதாவது மூலப்பொருட்களை கொண்டு வருகின்ற பொழுது அதுக்கு டெக்ஸ் அடிக்கிறார்கள். அதனுடைய முடிவு பொருளை, அந்த உற்பத்தி செய்ய பொருட்களை டெக்ஸ் இல்லாமல் இம்போர்ட் பண்ணுகிறார்கள் என்று, இதனால் கைத்தொழிலை வளர்க்க முடியாது என்று அவர் பேசினார். கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் ஒரு டாக்டர், நீங்கள் ஒரு விஷயம் உள்ள ஒருவர், எனவே இது சம்பந்தமாக அந்த மாதிரியான விடயங்களை நீங்கள் ஆராய்ந்து ஜனாதிபதியோடு, ஜனாதிபதி தலைமையிலே கைத்தொழில் குழு, அதாவது கவுன்சில் இருக்கிறது, இண்டஸ்ட்ரியல் கவுன்சில், ஜனாதிபதி தான் அதற்கு தலைமை தாங்கக்கூடியவர். எனவே அவரது தலைமையிலே நீங்கள் அதை கூட்டுங்கள், அதற்குரிய உறுப்பினர்களை நியமித்து கூட்டி அந்த மாதிரியான விஷயங்களை, அதிலே நிதியமைச்சரும் உறுப்பினராக இருக்கிறார், ஜனாதிபதி தான் நிதியமைச்சர், எனவே அந்த விஷயங்களை நீங்கள் முடிவுக்கு கொண்டு வாருங்கள் என்று மிக அன்பாக நான் வேண்டுகோள் விடுக்கின்றேன். ஏனென்றால் இந்த நாடு இருக்கின்ற மோசமான இந்த நிலைமையிலே நாங்கள் அவ்வாறான விஷயங்களை திருத்தவில்லை என்றால் எதிர்காலத்திலே கைத்தொழில் இந்த நாட்டிலே, அதாவது உற்பத்தி துறையை மேம்படுத்த முடியாது. ஒரு சில பெரிய வர்த்தகர்கள், பெரிய கைத்தொழிற்சாலைகள் பாதுகாக்கப்படுகிறது, அவர்களை அவர்களுக்கும் ஜனாதிபதியோடோ அல்லது பிரதமரோடோ அல்லது அமைச்சர்களோடோ அல்லது ட்ரெஷரியோடு நல்ல நெருங்கிய தொடர்புகள் இருக்கிறது. எனவே அவர்கள் அவர்களுடைய விஷயங்களிலே கவனம் செலுத்தி அவற்றை சாதித்துக் கொள்கிறார்கள். சாதாரணமானவர்கள் அல்லது சிறிய கைத்தொழிலாளர்கள் தான் பெரிய பாதிப்புகளை அடைகிறார்கள் என்ற விஷயத்திலே கவனம் செலுத்துங்கள் என்று அன்பாக நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல அதாவது பரந்தன் கெமிக்கல் கூட்டுத்தாபனம் கொழும்பிலே தான் இயங்குகிறது. அது லாபம் மட்டுகின்ற ஒரு நிறுவனம். எனவே பரந்தனிலே நூற்றுக்கணக்கான பல ஏக்கர் காணி இருக்கிறது. அதை நீங்கள் வெளிநாடுகளிலே எத்தனையோ தமிழ் சகோதரர்கள் இன்று பெரிய பில்லியனர்ஸாக இருக்கிறார்கள். அவர்கள் எல்லாம் அந்த இடங்களை நீங்கள் பப்ளிக் பிரைவேட் பார்ட்னர்ஷிப் அல்லது லேண்ட் லீஸுக்கு கொடுத்தால் அவர்கள் வந்து இந்த நாட்டுக்கு தேவையான கைத்தொழிற்சாலைகளை போட முயல்வார்கள். எனவே அதே போல கேகேஎஸ்ல இருக்கின்ற சீமந்து தொழிற்சாலை அதை செய்ய முடியுமா இல்லையா, அதில் செய்வதற்கு அந்த ஊர் மக்கள் விருப்பம் இல்லை என்றெல்லாம் பல வகையான பிரச்சனைகள் இருக்கின்றது. அதில் சில விஷயங்கள் அண்மையிலே எங்களோட பதுல்ல சீஃப் மினிஸ்டர் அவருடைய சேர்மன் அது சம்பந்தமாக இங்கு ஒரு பிரச்சனைகள் எல்லாம் போனது. அது உண்மையா பொய்யா அதில் எனக்கு தெரியாது. என்றாலும் நான் இதிலே சொல்ல வருகின்றேன், அந்த அங்கிருக்கின்ற வளங்கள் அந்த இரும்பை அங்கு நிறைய இரும்புகள் இருந்தது. அது முந்தி ஆமி அதை வெட்டி விற்றார்கள். அது முக்கியமான மெஷினரிஸ் எல்லாம் வெட்டி விட்டு விட்டார்கள். இப்பொழுது இருக்கின்ற அந்த பொருட்களையாவது பயன்படுத்தி ஏதாவது பிரைவேட் செக்டரோடு கோஆர்டினேட் பண்ணி எதையாவது நாட்டுக்கு பிரயோசனமானதாக அல்லது வேலை வாய்ப்புகளை பெற்றுக் கொடுக்கக்கூடியதாக மாற்றங்களை செய்யுங்கள் என்று சாமரசம்மத்தை அமைச்சுமா தான் பொறுப்பாக இருக்கிறார் நினைக்கிறேன். கௌரவ அமைச்சர் ரமேஷ் கேபினட் மினிஸ்டர் நீங்கள் எல்லாம் அந்த விஷயங்களிலே கவனம் செலுத்துங்க. அதே போல நான் அமைச்சராக இருக்கின்ற பொழுது வெளியோயாவிலே ஒரு கைத்தொழிற்சாலை உண்டாக்கினேன். அதே போல மன்னாரிலே ஒரு கைத்தொழிற்சாலை அதாவது முசலியிலே உருவாக்கிய பொழுது 25 ஏக்கர் காணியை தருவதற்கு அன்று ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட் தடை செய்தார்கள். அதன் பிறகு அதற்கு தருவதாக முன்பட்டார்கள். பிறகு கேபினட்டிலே அப்ரூவல் எடுத்து கொண்டச்சி என்ற ஒரு இடத்திலே அதற்காக தண்ணீருக்காக 110 மில்லியன் ரூபாய் இண்டஸ்ட்ரி மினிஸ்ட்ரி பணத்தை ஓட்டபோர்டுக்கு நான் கொடுத்தேன். நான் எல்லாம் அந்த திணைக்களத்தால் கொடுக்கப்பட்டது. எனவே அந்த பணம் எல்லாம் அங்கு இருக்கிறது. ஆனால் அந்த வேலைகள் ஒன்றும் நடந்ததாக இல்லை. தயவு செய்து பர்சனலாக நீங்கள் அந்த ஓட்ட போர்டை சிஇபிஐ அதேபோல் உங்களுடைய அந்த இண்டஸ்ட்ரியல் டிபார்ட்மெண்டை அழைத்து பேசி அந்த பணத்துக்கு இன்னும் தேவையான பணத்தை எடுத்து இண்டஸ்ட்ரியல் எஸ்டேட்டை செய்யுங்கள். தேவையென்றால் பணம் உங்களுடைய அரசாங்க பணம் இல்லை என்றால் நான் வெளிநாட்டு உதவி அதாவது கிராண்ட்களை எடுத்து தருகிறேன். அந்த வேலையிலே முடிப்பதற்காக நீங்கள் ஒரு கேபினட் அப்ரூவல் எடுத்து அதாவது கேபினட் அப்ரூவல் இருக்கிறது அந்த இடையிலே து அதை நீங்கள் செய்தால் அந்த வேலையிலே முடிக்கலாம் என்று நான் உங்களிடத்தில் வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல எல்எம்எஸ்எல் லங்கா மினரல் சான்ஸ் நான் உங்களிடத்தில் சொன்னேன். அது அந்த மக்கள் அங்கு அந்த சுற்றி வர புல்மோட்டை மக்கள் வாழுகிறார்கள். அவர்களுக்கு கேன்சர் வருகிறது. அதிகமான மக்கள் கேன்சர்னால் மௌத்தாகிறார்கள். அந்த மக்களுக்கு தொழில் அதிகமான ஏழைகள் தான் அந்த மினரல் சயின்ஸ் டிபார்ட்மெண்டை சுற்றி இருக்கிறார்கள். எனவே கடந்த காலங்களில் இருந்து அமைச்சர்கள் வேலை வாய்ப்புகளை வழங்குகின்ற பொழுது வேறு வேறு தென் மாகாணத்திலிருந்து அல்லது கொழும்பிலிருந்து வேலைக்கு ஆட்களை அனுப்பி அந்த நிறுவனத்தை நிரப்பியிருந்தார்கள். நான் வந்த பிறகுதான் அந்த ஊரிலே உள்ளவர்களுக்கு சேர்ந்த நான் ஒருவரை கூட என்னுடைய வன்னி மாவட்டத்திலிருந்து நான் நியமிக்கவில்லை. ஒரு 10 சிங்கள சகோதரர்கள் வெளியோயாவிலிருந்து ஏனென்றால் அது பக்கத்தில் இருந்தது. அங்குள்ள மதகுரு பௌத்த மதகுரு இடத்திலே ஒரு 10 பேரை கேட்டு சிங்கள சகோதரர் 10 பேரை தான் வன்னி மாவட்டத்தில் அந்த இதுக்கு நான் போட்டேன். என்றால் அது இருப்பது திருவண்ணாமலையிலே. எனவே அவ்வாறு அந்த புல்மோட்டையைச் சேர்ந்தவர்களுக்கு ஒரு கணிசமான வேலை வாய்ப்பு அதாவது தொழில் வாய்ப்புகளை வழங்குகின்ற பொழுது ஒரு 75% அந்த ஊரை சேர்ந்தவர்களுக்கு வழங்குங்கள். ஏனென்றால் அந்த அதில் நிறைய அந்நிய செலாவணியை நமது நாட்டுக்கு பெற்றுக் கொடுக்கின்ற நிறுவனம் தான் எல்எம்எஸ்எல் டிபார்ட்மெண்ட். அந்த நிறுவனத்தால் கிடைக்கின்ற லாபம் நாட்டுக்கு வருகிறது. அந்த மக்களுக்கு ஒரு சின்ன பாதை கூட போட்டுக் கொடுப்பதில்லை. அங்குள்ள பாடசாலைகளுக்கு ஒரு டியூஷனுக்கு கூட ஒரு சத காசங்க அந்த நிறுவனத்தால் கொடுக்கப்படுவதில்லை. ஒரு சிஎஸ்ஆர் ப்ராஜெக்ட் கூட அந்த ஊரிலே நடைபெறுவதில்லை. ஏனே அது சம்பந்தமாக நீங்கள் கவனம் நீங்கள் ஒரு படித்த மனுஷன் புத்தி சாதுரியமாக அந்த விஷயத்திலே வேலை வாய்ப்புகள் கொடுக்கின்ற பொழுது அந்த ஊரவர்களுக்கு முக்கியத்துவத்தை வழங்குங்கள் என்று நான் உங்களிடத்திலே அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். அது மாத்திரமல்லாமல் நாட்டிலே மன்னாரிலே நான் பார்க்கிறேன் சொந்த வீட்டுக்குள்ளே வந்து ஆஸ்திரேலியன் கம்பெனி அல்லது இந்தியா கம்பெனி அங்கு இங்கே என்று சொல்லி வந்து எக்ஸ்ப்ளோரேஷன் ரைட்ஸை கொண்டு வருகிறார்கள். எக்ஸ்ப்ளோரேஷன் ரைட்ஸை கொண்டு வந்து மன்னார் இன்டர்நேஷனல் ஐலண்ட் இலங்கையில் இருக்கின்ற ஒரே ஒரு இன்டர்நேஷனல் ஐலண்ட் சொன்னால் மன்னாரை தான் சொல்லலாம். அவ்வாறான ஒரு அழகான அந்த பூமி ஒரு காலத்திலே ஒரு சுற்றாடல் துறைக்கு அது முக்கியத்துவம் வாய்ந்த பிரதேசம். அங்கு இப்பொழுது பின் அதாவது கம்போல் நட்டப்பட்டு ஒரு பகுதி நாசப்படுத்தப்படுகிறது, இன்னொரு பகுதியாக அங்கே உள்ள மண்கள் எல்லாம் அள்ளுவதற்காக ஆஸ்திரேலியாவாம் அங்கேயாம் இங்கேயாம் இருந்து ஒரு ஒரு கம்பெனிக்கு இங்கே ஜிஎஸ்எம்பி டிபார்ட்மெண்ட்ல இருக்கிற லஞ்சத்தை வாங்கி கொண்டு ஒரு ஒரு கம்பெனிகளுக்கு கொடுத்திருக்கிறார்கள். இப்ப இன்னும் கொஞ்சம் காலம் கொஞ்சம் ஒவ்வொரு வீட்டுக்குள்ளும் வந்து தோண்டுவார்கள் போல விளங்குகிறது. எனவே தயவு செய்து நீண்ட காலம் இப்படி சென்றால் நிலைக்காது. எனவே உங்களிடத்தில் நான் வேண்டிக் கொள்வது, தயவு செய்து அங்கு மன்னாரிலே பிஷப் இருக்கிறார், மதகுருமார் இருக்கிறார்கள், அதே போல மௌலைமார் இருக்கிறார்கள், சிவில் அமைப்புகள் இருக்கிறது. எனவே எல்லாரும் ஆத்திரத்தோடும் கவலையோடும் இருக்கிறார்கள் அங்கு இப்படியான வேலைகள் நடைபெறுவதனால். எனவே தயவு செய்து இந்த விஷயங்களிலே கவனம் செலுத்துங்கள். எதை செய்வதாக இருந்தாலும் அரசாங்கத்தினால் செய்யுங்கள். சும்மா உள்ள ஆஸ்திரேலியாக்காரனுக்கும் அங்கு உள்ள இங்கு உள்ளவர்களுக்கெல்லாம் இந்த நாட்டிலே இருக்கின்ற வளங்களை நீங்கள் கொடுப்பதற்கு இடம் கொடுக்க வேண்டாம். அம்பாந்தோட்டை மாதிரி ஒரு பகுதியிலே ஒரு எல்எம்எஸ்எல் டைட்டானிக் ஆக்சைடு உருவாக்குகின்ற ஒரு தொழிற்சாலையை உருவாக்கலாம். நீங்கள் டெண்டரை கால் பண்ணால், இன்டர்நேஷனல் டெண்டர் கால் பண்ணால் வருவார்கள். வெளிநாட்டில் இருந்து மினரலை கொண்டு வந்து அங்கே இலங்கையிலே அதை உற்பத்தி பண்ணி டைட்டானிக் ஆக்சைடை செய்கின்ற பொழுது 1000 மடங்கு விலை, பெருமதியான விலை கொடுத்து தற்பொழுது நாங்கள் வாங்குகிறோம். ஆனால் உலகத்துக்கே நாங்கள் சப்ளை பண்ண
Two more minutes.
நாட்டில் இருக்கின்ற முழு மினரலை, அதாவது மினரல் சயின்ஸை நாங்கள் ஒன்று சேர்த்து எல்எம்எஸ்எல் டிபார்ட்மெண்ட் ஒரு பப்ளிக் பிரைவேட் பார்ட்னர்ஷிப்பாக சேர்ந்து அதை அம்பாந்தோட்டம் மாதிரியான ஒரு ஏர்போர்ட்டுக்கு அருகிலே ஒரு இண்டஸ்ட்ரி, அதற்கான இண்டஸ்ட்ரியை உருவாக்குகின்ற பொழுது வேறு நாடுகளும் அருகிலே இருக்கின்ற நாடுகளிலிருந்து மூலப்பொருளை கொண்டு வந்து பெரிய அளவில் முதலீடுகளை செய்ய முடியும். எனவே அதற்கெல்லாம் இப்பொழுது பஞ்சத்திலே உழுந்திருக்கின்ற நாட்டுக்கு அவ்வாறான உற்பத்திகளை இங்கே செய்யக்கூடிய வாய்ப்புகள் இருக்கின்ற விஷயங்களை நீங்கள் பயன்படுத்த, நாட்டை முன்னேற்றுவதற்கு இந்த மண் மாத்திரம் போதும், அதே போல எங்களுடைய கடல் வளம் மட்டும் போதும். இதையெல்லாம் சரியாக சிந்திக்காமல் மூளையை பயன்படுத்தாமல் நாங்கள் எங்களுடைய நாட்டை இன்னும் கடனாளிகளாக, இன்று ஒவ்வொரு தனிநபரும் 10-15 லட்சம் ரூபாய் கடனாளியாக இருக்கிறார் இந்த நாட்டில் உள்ள எல்லோரும். அவ்வாறான ஒரு மோசமான நிலைக்கு நமது நாட்டை கொண்டு போன அரசியல் தலைவர்கள் தான் பொறுப்பு சொல்ல வேண்டும். அந்த வகையிலே தற்பொழுது உங்களை பொறுத்தவரையிலே நான் ஒரு நல்லெண்ணத்தோடு இருக்கின்றேன். இந்த அமைச்சியை கொஞ்ச காலத்துக்குள்ளே நீங்கள் எடுத்த பிறகு அதில் எந்த பிரச்சனையும் இல்லாமல் உங்களால் முடிஞ்சதை செய்கிறீர்கள். ஆனால் இந்த நாட்டுடைய பொருளாதார நிலைமை இருக்கின்ற இந்த நிலையிலே ஒன்றும் செய்ய முடியாமல் தத்தளிக்கிறீர்கள். எனவே உங்களுடைய ஐடிபி நிறுவனம் கூட புதிய சேர்மன் நான் பார்த்தேன், நல்ல பல வேலைகளை செய்கிறார், அதையெல்லாம் இங்கு நான் பாராட்ட வேண்டும். அதே போல இந்த கைத்தொழில் அமைச்சரை நான் மம சிங்களை கேண்டோன கர்மாத மாத்தியான் செ லேக்கம் துமா நிலதாரி வரும் இவகையும் ஐடிபி ஆயத்தினை அத்தியக்ஷ ஜெனரல் அத்துழு நிலதாரி ஒரு கென்னலா சிஐடிஐக்கு துறத்துறவா மட்ட விருத்த சாட்சி தண்டை கீழே உனஹாரி பொருவா கீழே அண்டை கீழே ஏம பலக்கரா நிலதாரி ஒரு தகதனைக்கு தகையா கிணல்லா எக்கே எக்கே நாட பயக்கரா பலக்கரல்லா மொனாரி ரிஷாட் பதுர்தீன் விருத்த மேய்கன கியன்னை கீழா ஏலாட்ட குடா கரதர கரலா எக்கனைக்கறி மட்ட விருத்தோ பொறுக்கியுவன ஏல எத்த கேப்பு சாத்தமாய் மாம எலியட்ட ஆவி ஏகொள்ளு ஹித்துவா அவரது கானாக் மாம ஹிரே தியலா என ஜனாதிபதி சந்தத்தியலா ஏகிங்
ஏவகேம
பாலிமந்து சந்தத்தியலா ஏகத்தில இதபசோ மாம நிதாஸ்கரண்ட அவரது பகக் மாவ அத்துலட் தியாகண்ட ஹொந்த டிஐடி டிரெக்டர் எக்கனை தாமத்தி இன்னைக்கணா ஏத்தமா ஏ மாஸ்டர் மைண்டட் மேன் அத்தனை இந்தகண மகே ஹிட்டபு லேக்கம் துமா ஐடிபி அத்தியக்ஷ ஜெனரல் அத்துழு ஹிட்டபு ஐடிபி சேமல்ல தென்னை துந்தனை கென்னலா ஒரு சாட்சி இல்லுவா கௌரு தேம கியுவன முஸ்லிமோ மம இவளாவ ஹிரே இன்னொக்கட்ட அசரண விழாகிட்டியா மகே பவுல சீரது நாம ஹிரேதம்மா மகே பவுல ஒக்கம் ஹிரேதால ஏவாகி அசரண விழாவதி சிங்கள நிலதாரி ஒரு தகதனை ஏ அமாத்தியான் செய்ய தகதனை சாதாரண கட்டைத்துக்கரா ஏலாட்ட மம மே விழாவதி அவங்க ஸ்தூதியம் அம்மந்த புதக்கரணம் மம ஏ நடு ஒக்கமே நிதஸ்கொட்ட நிதாஸ்வர இன்னும் வாக்கியலாத் மம தெங் ஆப்போ மட்ட அசாதாரண கிறப்பு அர டிஏடி டிரெக்டர் அத்துழு ஹிட்டபு ஜனாதிபதி ராஜபக்ச அத்துழு சீலுத நாட்டம கொந்த வந்தி இல்லலாத் மே நடுவா என சத்திய தாண்ட பலாபுரத்தை இன்னும் வாக்கியலாத் கேமிங் மாம மாம மகே காலை உதவு கரப்போ ஹொந்த நிலதாரு தாம இண்டஸ்ட்ரி அண்ட் காமர்ஸ் மினிஸ்ட்ரிக்கு இன்னவா ஏலட்ட ஏழகி பெட கண்ட கீழே எமத்தியோர்ட்டத் கீழே மாம் நிகண்டனா ஸ்தூதி
பௌமி ஸ்தூதி கரு சஞ்சீவ எதிரிமான மந்திரத்துமா அப்படி வினாடி தாயக ஓ கரு சாமர சம்பத்தாம
அப்பே கர்மாந்த ஹிட்டபு கர்மாந்த எமத்துமா கங்கசந்துரே சிமிந்தி கர்மாசாலாவை கிவா ඇමතිවරු 20ක් විතර හිටියා. තව කිසිම කෙනෙකුට ඔබතුමා එක්ක මාත් එක්ක අරගන්න බැරි වුණා. ඉන්වෙස්ටර්ලා එනවා බලනවා යනවා. තාම එක ඉන්වෙස්ටර් කෙනෙක්වත් ආවේ නැහැ. ඉන්වෙස්ටර්ලා ගේනකොට ගේන්න ඕන දෙමළ සන්ධානයේ පැත්ත එක පැත්තකින් ඉන්නවා. එක පැත්තකින් ඉන්නවා තවත් දේශපාලන පක්ෂ උතුරේ. ඉන්වෙස්ටර්ලා ඉන්දියාවෙන් එනවද චීනෙන් එනවද කොහෙන් එනවා ඉන්වෙස්ටර්ලා නම් එනවා. කතා කරනවා, ඉල්ලනවා, බලනවා, යනවා. ඕක ඔබතුමා දැන් පහුගිය අවුරුදු ගානේත් උතන ඉන්නකොට ඔක ඉන්වෙස්ටර්ලා ආවා බැලුවා එල්ලුවා ඒ ගියා. ඒ කාලේ තමයි පහුගිය යහපාලන කාලේ සම්පූර්ණ ඉඩම් වලින් අක්කර ගාන දීලා තිනවා. කංකසන්තුරේ තිබ්බ ඒ සම්පත් භාගයක් දැන් ඒ මිනිස්සුන්ට බෙදලා ඉවරයි. ඒ නිසා ඉන්වෙස්ටර්ලා ආවම බලනවා ඒ ඉඩම් වල තත්ත්වය ගැන. ඒකලා තමයි ඉන්වෙස්ටර්ලා අතාරලා යන්නේ. තාම ඉන්වෙස්ටර්ලා එනවා බලලා යනවා.
ගරු මන්ත්‍රීතුමා සංජීව එමෙතිරි මන්ත්‍රීතුමා විනාඩි 10ක්.
ගරු සභාපතිතුමියනි, ලංකාවේ ආර්ථිකයේ අභ්‍යන්තර වෙළඳාමත් බාහිර වෙළඳාමත් එකට හමුවන අමාත්‍යංශ දෙකක් අද කතා කරන්නේ. මම මේ ආර්ථිකයට සම්බන්ධ නිසා මේ කාරණාව කියලා මගේ අදහස් දැක්වීම පටන් ගන්නේ. කරු සභාපතිතුමියනි, 2014 සැප්තැම්බර් මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය සම්බන්ධව නිකුත් කරන අංක 14 ඇලයිරක් 285 දරන වාර්තාව කියනවා 2014 අගවන විට ලංකාව සාර්ව ආර්ථික කාර්ය සාධනයේ අපේක්ෂිත ඉලක්ක හඹා ගොස්, ඒ කියන්නේ පසු කර ගොස් අවසන් කියලා. දෙවනුව කියනවා ශ්‍රී ලංකාව අප මිඩල් ඉන්කම් ඉහළ මැදි ආදායම් රාජ්‍යයක් මට්ටමට පත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම සංවර්ධනයේ වෙමින් පවතින රටවල් අතරේ වේගවත්ම ආර්ථික වර්ධන වේගය ඒ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව. මේ රට වෙනසුවයි කියන රාජපක්ෂවරුන්ගේ පාලනය තමයි මේ රට එදා 2014 වන විට යහපාලනයට මේ ආණ්ඩුව බාර දෙන විට, මේ රට බාර දෙන විට මේ ලංකාවේ ආර්ථිකය එහෙම තැනකට ගෙනල්ලා තිබුණේ. මං එතනින් එන්න හදන්නේ අපි මේ දුක් විඳින්නේ යහපාලන ආණ්ඩුවේ ආර්ථික කඩාවැටීමත් කොවිඩ් වසංගතයත් විසින් නැති කළ අර්බුදයක් කියන එක තමයි මං අදටත් විශ්වාස කරන්නේ. මගේ අදහස් දැක්වීම සම්පූර්ණයෙන්ම පාහේ කර්මාන්ත අමාත්‍යංශයට. මට කෙටි දෙයක් වෙළඳ අමාත්‍යංශය ගැන කියන්න උමනයි. ඒක අමාත්‍යංශය ගැනත් නෙවෙයි ඇමතිතුමා ගැන. සාමාන්‍යයෙන් මේ වගේ සංකීර්ණ අමාත්‍යංශයක් පෙර ඇමතිකම් ගැන අත්දැකීම් නැතුව කරනවයි කියන එක ටිකක් ලංකාවේ දේශපාලනය තුළ ප්‍රායෝගිකව පිළිගන්න අපහසු මට්ටමක තිබුණු තත්වයක. ගලු නලින් ප්‍රනාන්දු ඇමතිතුමා කැබිනට් ඇමතිකමක් පිළිබඳ පෙර අත්දැකීමක් නැතිවත් තමන්ගේ තිබුණු මං හිතනවා ඒ ඇකඩමික් පසුබිමයකට අදාළ වෙන්නේ නැති මේ විෂය ඔහු ඉතාම ඉහළ වෘත්තීය භාවයකින් කළමනාකරණය කරන බවක් මම බොහොම ආදරෙන් ඔබ දෙස බලා ඉන්නේ. මං ඒකට ස්තුති කරනවා. මං එන්නේ ගරු රමේෂ් පතිරණ ඇමතිතුමන්ගේ කර්මාන්ත අමාත්‍යංශය වෙත කතා කරන්න. අපි සියලු දෙනා පිළිගන්නවා අපිට භූමියයි ශ්‍රමයයි තියෙනවා, අනිවාර්යෙන්ම ප්‍රාග්ධනය සහ තාක්ෂණය පිටින් ගේන්නම වෙනවා. මේ රට ආර්ථික වශයෙන් දියුණු වෙනවාද නැද්ද, මේ රටේ මහජනයාට දියුණු සමාජ ආර්ථික වටපිටාවක ජීවත් වෙන්න ඉඩ ලැබෙනවාද නැද්ද කියන එක තීරණය වන්නේ මේ රටට ලැබෙන සහ සිදුවන ආයෝජනවල ප්‍රමාණය මත. එවැනි ආයෝජන සංස්කෘතියක් අපි ඇති කර නොගත්තොත් මේ රටට ගැලපෙන කර්මාන්ත සංවර්ධනයක් හෝ අපනයන සංවර්ධනයක් අපට කරගන්න බෑ. එවැනි තැනකට අපි ගියේ නැත්නම් අපිට හැමදාම ට්‍රේඩ් බැලන්ස් එක වෙළඳ ශේෂය තුලනය කරන්න වෙන්නේ ආනයන සීමා කරලම තමයි. ආනයන සීමා කරලා වෙළඳ ශේෂය තුලනය කරන්න ගියොත් නැවත ඒ චක්‍රය අනිත් පැත්තෙන් ඇවිල්ලා අපනයන සහ නිෂ්පාදන කර්මාන්ත වෙත පහර වදිනවා. නිෂ්පාදන මූලාශ්‍ර පිළිබඳ මිල ඉහළ යාම සහ ඒ භාණ්ඩවල හිඟකම පිළිබඳ ප්‍රශ්නය ඇවිල්ලා. එනිසා මම ඉතාම ගෞරවයෙන් මේ සමස්ත සමාජයට යෝජනාවක් කරනවා. ඊළඟ මැතිවරණයකදී මේ රටේ නායකයා තෝරගන්නකොට හොඳම ආයෝජන සහ කර්මාන්ත ප්‍රතිපත්ති ඉදිරිපත් කරන මිනිහව මේ රටේ නායකයා කරගන්න කියලා මම මේ රටේ මහජනයාට ඉතාම ගෞරවෙන් යෝජනා කරන්න කැමති. මේක අදානි ආපු මේ රටේ වරාය සංවර්ධන ව්‍යාපෘතියට බයවෙච්ච New Fortress Energy LNG Balagara Vyapruthiya Diha Vairen Balapu Sampur Balagara Haduvath Me Rata Vinasayi Kiyala Hitapewun Ekka Me Rata Karanna Bae Enisa Mama Kiyanne Me Siyalla Desa Ithama Niravul Manasakin Baliya Yuthuyi Api Me Rata Karmanta Vashayen Diyunu Karannata Nam Ayojakayo Genna Gannata Nam Api Visin Sidu Karagathiya Yuthu Wenaskam Pilibanda Moolika Avabodaya Apita Thiyenawa කරු සභාපතිතුමියනි ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝකයේ තියෙන රටවල් 193යි අපි බලමු මේ ease of doing business කියන ක්‍රයිටීරියාස් නිර්ණායකයන් ඇතුලේ මෙන්න මේ නිර්ණායකයන් වල ලෝකයේ රටවල් 193 අතරින් අපි ඉන්න තැන ව්‍යාපාර ආරම්භ කිරීමේ පහසුව සම්බන්ධව අපි ඉන්නේ 85 ඉදිකිරීම් කටයුතු වල පහසුව පිළිබඳ අපි 66 66 නම් ලොකු දෙයක් අනිත් නම්බර්ස් දිහා බලනකොට විදුලි බල සැපයීම අතින් අපි ඉන්නේ මේ පහසුව අතින් 89 දේපල ලියාපදිංචිය සම්බන්ධ පහසුකම් අපි ඉන්නේ 138 ණය පහසුකම් ලබා ගැනීම සම්බන්ධව අපි ඉන්නේ 132 බදු සම්බන්ධ වටපිටාවෙන් අපි ඉන්නේ ලෝකයේ 193යි රටවල් අපි 142 ජාත්‍යන්තර වෙළඳ කටයුතු සම්බන්ධ පහසුකම් සැපීමේදී අපි ඉන්නේ 96 වෙනි තැන ගිවිසුම් බලාත්මක කිරීම සම්බන්ධව අපි ඉන්නේ 164 මම ආයි කියනවා UN එකේම තියෙන මුළු සමාජික රටවල් ඔය සුඩානයත් කැඩුනට පස්සේ තියෙන්නේ 193යි අපි එකෙන් සමහර ඒවා ඉන්නේ 160 ගණන් ගරු රමේෂ් පතිර නැමැතිතුමනි ඔබ මේ රටේ දේශපාලනයේ විශේෂ චරිතයක් විදියට මම තේරුම් ගන්නේ ඒ දේශපාලන වටිනාකම් සියල්ල එකට එකතු කරගෙන අලුත් නීති හදලා හරි තියෙන නීති නවලා හරි මේ රටට ගැලපෙන ආයෝජන සහ කර්මාන්ත පරිසරයක් නිර්මාණය කරන්න කියන එක මං ඉතාම ආයාචනාත්මකව ඔබතුමාගෙන් ඉල්ලනවා අපි ඉන්දියන් සාගරයේ අහවල් තැන ඉන්නේ අපේ රට ළඟින් තමයි ඔක්කොම නැව් යන්නේ කියන මේ කතාව අපි හැමදාම කතා කරනවා ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ නිහා පැත්තේ ඉඳලා අපි ගත්තොත් පැසිෆික් සාගර කලාපේ ඉඳලා ඉන්දු සාගර කලාපෙන් සූවස් වලින් එහා පැත්තෙන් අට්ලන්ටික් සාගර කලාපයට යනකම් සමස්ත නාවික ආර්ථික කලාපේ අපි ඉන්නේ අපි දන්නවා වැඩිපුර වාහන යන පාරක තේ කඩයක් වුණත් හොඳට කරන්න පුළුවන් කියන සාම්ප්‍රදායික ගැමියාට තියෙන වෙළඳ ඥානයවත් අපි රටක් විදියට තාම පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මේ තියෙන විශේෂත්වයන් වටිනාකම් ආයෝජන සහ කර්මාන්ත ශේෂ්ත්‍රය වෙනුවෙන් පාවිච්චි කිරීම පිළිබඳව නැත්නම් මේ පිළිබඳව කවි ලියලා මේ පිළිබඳව සාහිත්‍යයක් නිර්මාණය කළා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි නිසක වශයෙන්ම මේ තුල තියෙන ආර්ථික වටිනාකම් පිළිබඳව ගවේෂණය කරගත යුතුයි. ගරු සභාපතිතුමියනි මේ සම්බන්ධව දැන් මීට පෙර කරපු හැම කතාවකදීම මේ අවසාන වශයෙන් ආණ්ඩුව පැත්තෙන් කතා කළා සම්පත් අතුකෝරළ ගරු මන්ත්‍රීතුමා එතුමත් කිව්වේ මේ අපි සමහර ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කරන කාලය ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් ආයෝජකයෙක් කර්මාන්තකරුවෙක් ආණ්ඩුවේ ඉඩමක් බද්දට නීත්‍ය අනුකූලව ඉල්ලන මිනිහෙක් මොන තරම් අවුරුදු ගණන් කඩේ යවන සංස්කෘතියක අපි ඉන්නේ අවසාන වශයෙන් අහවල් තැන අහවල් ව්‍යාපෘතිය කරන්න බෑ කියලා තීරණය කරලා තියෙනවා නම් ඒක මුලින් කියලා තියන් දැන් මම සාමාන්‍ය මම හිටපු වෘත්තීය ශේෂ්ත්‍රයේ උදාහරණයකින් මම මේ කාරණාව කියලා ගරු
සභාපතිතුමා තව විනාඩි දෙකයි
අවසන් කරන්නම් දැන් සාමාන්‍යයෙන් ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එකේ අපි විකුණන්නේ එයා ටයිම්ස් අපිට පුළුවන් අපි හදන ව්‍යාපෘතියක් අපි හදන වැඩසටහන් ආකෘතියක් එළියට විකුණන්න නැත්නම් එළිය විසින් යෝජනා කරන ආකෘතියකට අපි එයා ටයිම් එක දෙන්න පුළුවන්. ඒ වගේ භූමිය සම්බන්ධ කාරණාවට ආවොත් ගරු ඇමතුමනි කවුරු හරි අරගෙනෙන යෝජනාවට එකඟ වෙන්න පාරිසරික සාධක අනිකුත් සංස්කෘතික සාධක අනිකුත් මේක භූවිද්‍යාව ඉඳලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යනකම් තියෙන ප්‍රශ්න පිළිබඳ අපි ගවේෂණය කළ යුතුයි. එතකන් ඉන්නේ නැතිව අපි මේ රටේ භූමිය පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් කළා මේ ready to give ව්‍යාපෘති සංකල්පයකට යමු. මෙන්න මේ අපි තුම් මගේ කළුතර දිස්ත්‍රික්කේ
අහවල් ප්‍රාදේශ ලේකම් වල ප්‍රදේශයේ අහවල් අක්කර පහ මෙන්න මෙවැනි ව්‍යාපෘතියකට සුදුසුයි කියලා ඔල්රෙඩි ඩිසයිඩඩ් මේක හදලා තියන්න. එතකොට කවුරු හරි මිනිහෙක් ආවහම අපි එයාට කියමු මෙන්න මෙතන ඔයා අරහෙට මෙහෙට මෙහෙන් අරහෙට අරහෙන් මෙහෙට යන්න ඕනේ නෑ. මේ ව්‍යාපෘතියට ඔබ ආයෝජකයා විදියට පමණක් එන්නේ ඒ ප්‍රමාණවත්. ඒ නිසා ඒ සම්බන්ධව යම් මට්ටමක සමහර ආයතන වැඩ කරමින් ඉන්නවා. මගේ යෝජනාව ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා මම විශ්වාස කරනවා. මේ වෙලාවේ ඉතාම සංකීර්ණ විෂයක් සෞඛ්‍ය ඇමතිකමත් කරන අතරේ ඔබතුමා මේ රටේ ආර්ථික ඉතාම සංවේදීම විෂය පද්ධතියක කැබිනට් භාරකාරත්වයේ මේ දරන්නේ ඔබට ඒ කාරණාව මේ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. ඔබ ප්‍රතිපත්තියක් තියෙන මනුස්සෙක්. තාත්තා අධ්‍යාපන ඇමතිකම කරන කාලේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරේ ශිෂ්‍ය අරගලවල වල පෙනී සිටිය මනුස්සෙක් ඔබ. ඒ නිසා ඒ ප්‍රතිපත්තිගරුක දේශපාලන පෞරුෂය මේ වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා ආයාචනාත්මකව ඉල්ලමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි.
බොහොම ස්තුතියි ගරු අසංක නවරත්න මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුල් අසනරුඩ ගරු මන්ත්‍රීතුමියනි. මම හිතන්නේ අපේ රටේ ඉතාම වැදගත් අපේ රටේ ප්‍රගමණය වෙනුවෙන් බලපාන ප්‍රධාන අමාත්‍යංශ දෙකක වැයශීර්ෂ විවාද වෙන අවස්ථාව කර්මාන්ත අමාත්‍යංශයත් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍යංශයත් ඒකාබද්ධව මේ වැයශීර්ෂය සඳහා අදහස් කිහිපයක් මමත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට අද තියෙන ආර්ථික අර්බුදයත් එක්ක රට ගොඩනගන්නට පුළුවන් තාම වැදගත් අමාත්‍යංශ කිහිපයක් පිළිබඳව තමයි මේ විවාදය පැවැත්වෙන්නේ. අපි බලාපොරොත්තු වුණා මේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරද්දී ජනාධිපතිතුමාගේ පැත්තෙන් රට විශාල පරිවර්තනයකට කාර්මීකරණයකට කර්මාන්ත දියුණු කිරීම සඳහා රට නංවාලීමට වැඩි අවධානයක් එතුමාගේ පැත්තෙන් යොමු කරයි කියලා. නමුත් අවාසනාවට මේ කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තාම එතුමා බොහොම කෙටි මැදිහත්වීමක් තමයි මේ අමාත්‍යංශ පැත්තෙන් ලබා දීලා තිබුණේ. සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ වෙනකොට 120කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ කර්මාන්ත නවත්වල අත්විටවල ඔවුන්ගේ ව්‍යාපාර කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමාගේ කතාවෙම කියනවා. මං විශ්වාස කරනවා මේ ප්‍රතිශතය මීට වඩා වැඩි ප්‍රමාණයක ඇති කියලා. ඒ වෙනුවෙන් එතුමා යෝජනා කරලා තියෙනවා රුපියල් බිලියන 50ක්. ඒත් එක්කම එතුමා අයවැය කතාවේ සඳහන් කරලා තියෙනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කරනවා කියලා. මම විශ්වාස කරනවා මේ බිලියන 30ත් එක්ක තමයි එතුමා බිලියන 50ක් මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයට වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ කර්මාන්ත අමාත්‍යංශය කතා කරන්න යනකොට අද පළාත් සභා අකර්මණ්‍යයට පත් වෙලා. හැබැයි පළාත් සභාවල තියෙනවා අපේ රාජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා එතුමත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් කර්මාන්තපුර ගණනාවක් තියෙනවා. හැබැයි කර්මාන්තපුරවල තියෙන කර්මාන්ත අද වෙනකොට කඩාගෙන වැටිලා ඒ කර්මාන්ත දියුණු කිරීම සඳහා පළාත් සභාවලට උදව් උපකාර කරන්න පුළුවන් මට්ටමක නැහැ. අද පළාත් සභාවට මුදල් වෙන් වෙන්නේ ඒ පළාත් සභාවල සේවය කරන රාජ්‍ය සේවකීන්ගේ වැටුප්සා දීමනා ලබා දීම සඳහා පමණයි. ඇතරම සංවර්ධනය සඳහා මේ කර්මාන්ත කලාප දියුණු කිරීම සඳහා ඒ කර්මාන්ත කලාපවල තියෙන අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා මුදලක් වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා ජනාධිපතිතුමා යෝජනා හොඳ යෝජනාවක් ගෙනලා තියෙනවා පළාත් සභාව මගින් අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා 1990 අංක 46 දරන කාර්මික ප්‍රවර්ධන පනතේ තියෙන අඩුපාඩු එතුමා හඳුනාගෙන මේ අතර මේ පනත අනුව පළාත් සභාවල කර්මාන්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපනයන සඳහා කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ රුපියල් මිලියන 4ක ප්‍රාග්ධන ආයෝජනයක් සහ ස්ථිර සේවකින් 50කට අඩු කර්මාන්ත සඳහා පමණයි. මිලියන 4ක් කියන්නේ ලක්ෂ 40යි. දැන් අද ලක්ෂ 40ක ආයෝජනයක් කරලා කර්මාන්ත ආරම්භ කරන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා එතුමා යෝජනා කරලා තියෙන මේ පනත සංශෝධනය කරමින් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 600 සීමාව දක්වා වැඩි කරන්න. ඒක හොඳ යෝජනාවක්. හැබැයි ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නට නම් පළාත් සභාවට ආර්ථිකමය ශක්තියක් අවශ්‍යයි. ඒ ආර්ථික හයිය දෙන්න වෙන්නේ මේ අයවැය මගින්. ඒ නිසා ඔබතුමා හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් විදියට ජනාධිපතිතුමාගේ බොහොම සමීපතමෙක් විදියට උතුමා මේ යෝජනාව ඉස්සරහට ගෙනියන්න. මේ පළස්සභාවල අපේ වයඹ පළස්සභාවේ කර්මාන්ත පුර ගණනාවක් තියෙනවා. ඒ කර්මාන්ත පුර වලට ගියාම අපි දකිනවා ඉතාම සෝචනීය තත්ත්වයක්. ඒ කර්මාන්ත ටික කරගන්න බැරුව ව්‍යාපාරික බොහොම අසරණ වෙලා සමහර කර්මාන්ත වැහිලා සමහර ඉඩම් වල ගොඩනැගිලි ඉදි කරමින් ආපු වැඩ සියල්ල අතරමඟ නතර වෙලා විශාල සේවකයන්ගේ රැකියේ ප්‍රශ්න නැති වෙලා නිසා විශාල අර්බුදයක තියෙනවා. ඒ නිසා මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට රුපියල් බිලියන 50ක් වෙන් කරනවා වගේම මේ පළස්සභාව මගින් පාලනය වෙන මේ කර්මාන්ත පුරවල ඒ කර්මාන්ත කටයුතු සිදු කරන උදවියට වෙනුවෙනුත් යම් මැදිහත්වීමක් යම් ප්‍රතිපාදනයක් වෙන් කිරීම සඳහා කටයුතු කරන්න කියන යෝජනාව කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අත්‍යන්තර හා පේශ කර්මාන්ත දියුණුව සඳහා
ගරු ඇමතිතුමා
අපේ ගරු අසංක නවරත්න මන්ත්‍රීතුමා පළස්සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් ඉඳන් මම මේ සැරේ විතරක් නෙවෙයි හැම සැරේම පළස්සභාව පළාත් පාලන අමාත්‍යංශයෙන් තමයි වැසීර්ෂයෙන් තමයි කර්මාන්ත අමාත්‍යංශයට වෙන් කරන්නේ. මෙහෙන් කවදාක්වත් අපේ කර්මාන්ත අමාත්‍යංශයට වෙන්ගෙන වැසීර්ෂයෙන් වෙන් වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුති.
ඔව් මම පිළිගන්නවා ගරු ඇමතිතුමා. මම කියන්නේ මේ අපේ මේ සමස්ත අයවැයෙන් කොහෙන් හරි මේ කර්මාන්ත දියුණු කිරීමෙන් පමණයි විවසායකත්වය රටේ ඇති කිරීමෙන් පමණයි අපේ රටේ මේ අර්බුදය විසඳගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් කරනවා. ඒ වගේම අත්‍යන්තර හා පේශ කර්මාන්තයේ දියුණුවට රුපියල් මිලියන 300ක් වෙන් කරලා තියෙනවා කියලා අයවැය කතාවේ එතුමා සඳහන් කරා. විශේෂයෙන්ම අපි මම නියෝජනය කරන ගල්ගමු ආසනයේ ඇහැටුව ප්‍රදේශයේ අපි ආරම්භ කරා ජපන් ජබ්බර වලින් බෑග් හදන්න, සපත්තු හදන්න, ඒ වගේම හිස්වැසුම් හදන්න විවිධ නිෂ්පාදන විසිතුරු බාණ්ඩ නිෂ්පාදනය සඳහා අපි ගම්මාන කීපයක් සම්බන්ධ කරගෙන ග්‍රාමීය කාන්තාවන් එකතු කරගෙන විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරා. අපේ ශ්‍රේයන් සේමසිං ඇමතුමා ඒ වෙලාවේ අපිට උදව් කරා මේ ගොඩනැගිලි හදාගන්න. නමුත් අද වෙනකොට මේ කර්මාන්ත ඔවුන්ගේ මේ ග්‍රාමීය අපේ කාන්තාවන්ගේ කර්මාන්ත ටික ඉදිරියට කරගෙන යන්න බැරි මට්ටමක පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අමාත්‍යංශය යටතේ තියෙන මේ ලී කැටයම් රන් බාණ්ඩ නිෂ්පාදනය, ඒ වගේම විසිතුරු බාණ්ඩ නිෂ්පාදනය, සැරසිලි බාණ්ඩ, පාවහන්, බෑග් ආදී මේ සුළු පරිමාණ කර්මාන්තවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද අපි සංචාරක ශේෂ්ත්‍රයෙන් රට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සංචාරකයන් ඉලක්ක කරලා මේ නිෂ්පාදන ටික අපිට වැඩි දියුණු කරලා ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අද බලපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ කර්මාන්ත අමාත්‍යංශයට ඩිරෙක් සම්බන්ධ නොවුණත් කර්මාන්ත ප්‍රධාන කර්මාන්ත රටේ රජයේ සතු ත්‍රිපෝෂ සුපෝෂ කර්මාන්තය ඇතුළු මේ සමපෝෂ රන්පෝෂ ඇතුළු මේ පෝෂ කර්මාන්තයේ උදවියටත් අද වෙනකොට ජනවාරි ඉඳලා මේ 118 වැට් බද්ද ඔවුන්ගේ නිෂ්පාදන සඳහා යෝජනා කරලා තියෙනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. අපි මේ කර්මාන්තකරුවෝ මේ කර්මාන්ත විෂයට අදාළ නොවුණත් විශේෂයෙන් මේ කර්මාන්තකරුවෝ මේ පෝෂ නිෂ්පාදනය සඳහා අපේ රටේ ගොවි පවුල් 30,000ක ඔවුන් සමග ගිවිසුම් ගත වෙච්ච ගොවි පවුල් 30,000ක් ඒ කියන්නේ ආසන වශයෙන් ගත්තාම 102,000ක් විතර මේ ආසන්නව රැකියා කරන උදවියගේ නිෂ්පාදන මිලදී ගන්න ගිවිසුම් ගත වෙලා තියෙනවා. බඩේරුංගු මුං සෝයා බෝංචි ආදී මේ නිෂ්පාදන ඉතාම සාධාරණ මිලකට ඔවුන් මේ නිෂ්පාදන මිලදී අරගෙන මේ පෝෂ කර්මාන්තය කරගෙන යනවා. අද වෙනකොට අපේ රටේ මන්ද පෝෂණයත් ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යන වෙලාවක මේ පෝෂ කර්මාන්තය සඳහා මේ වැට්බද්ද වැඩි කිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ සඳහා සංශෝධනයක් කරන්න කියන ඉල්ලීම කරන අපි ලබන සතියේ අපි ඒ සම්බන්ධයෙන් කල්තබීමේ යෝජනාවකුත් විවාදයට ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා මේ කර්මාන්තකරුවෝ පැත්තෙනුත් බලන්න. ඒ වගේම විශේෂයෙන්ම අපේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමාට අපි ස්තුතිවන්තයි. එතුමා හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කටයුතු කරගෙන යනවා. පාර්ලිමේන්තුවේ ජාතික සභාව මගෙන් ගරු ඇමතිතුමනි ස්ථාපිත කරා ආහාර සුරක්ෂිතාව පිළිබඳ අනුකමිටුවක්. ඒ අනුකමිටුව අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ. එතුමා යටතේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටෙව්වා මගේ සභාපතිත්වයෙන්. අපි අවුරුද්දකට ආසන්න කාලයක් මේ ආහාර සුරක්ෂිතාවය පිළිබඳව ජාතික සැලැස්මක් ජාතික ඉදිරියේදී ඇමතිවරයා වෙනස් වුණත් ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරයා වෙනස් වුණත් මේ ආයතනවල ප්‍රධානීන් වෙනස් වුණත් රජයන් වෙනස් වුණත් වෙනස් නොවන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික සැලැස්මක් අපි මේ වෙනකොට පාර්ලිමේන්තුවේ පක්ෂීපක්ෂ සියලු දෙනා සම්බන්ධ වෙලා රාජ්‍ය ආයතන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ වෙලා අපි මේ කටයුත්ත දැන් අවුරුද්දකට ආසන්න කාලයක් කරගෙන ගිහිල්ලා මේ වෙනකොට මේ කෙටුම්පත සකස් කරලා තියෙනවා. අපි ඒක ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එතුමා ඔබතුමාට විශයක් විදිහට වගකීම් පැවරලා තියෙන නිසා ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න මේ ශාස්ත්‍රීය ජාතික වැඩපිළිවෙලක් අපි ඉදිරියට ගෙනියන්න යෝජනා කරනවා. ඉතාම සාර්ථක ලියවිල්ලක් එක හොඳ මැදිහත් වීමක් කරලා තියෙනවා මේ සියලු ශාස්ත්‍රයන් සම්බන්ධ කරගෙන ඒක ඉදිරියට ගෙනියන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ යපස් කර්මාන්තය. දැන් අවුරුදු 2000කට වැඩි කාලයක් අපේ ඉතිහාසයේ යපස් කර්මාන්තයට සම්බන්ධ වෙලා තිබුණා. නමුත් අද වෙනකොට මේ රත්නපුර කුරුණෑගල සේරුවිල ප්‍රදේශවල තවමත් මේ පාවිච්චි කරන්න පුළුවන් මේ වර්ග තුනකින් විතර යපස් තියෙනවා. හැබැයි යකඩ නිෂ්පාදනය සම්බන්ධයෙන් අපේ මැදිහත් වීමක් තාම කළා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මේ කර්මාන්ත දියුණු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අපිට තියෙන ගැටලු මේ කර්මාන්තකරුව මං හිතන්නේ ලබන වසරේ මුල වෙනකොට ඕන් මොහොන දෙන ප්‍රධානම ගැටලුව තමයි මේ විදුලි බිල අධික වීම. ඒකට මොකක් හරි ඔබතුමාලා වැඩපිළිවෙලක් යොදන්න වෙනවා. අපිට අහවල් දෙයි කියලා යෝජනා කරන්න බෑ. මේ ශාස්ත්‍රීය ප්‍රවීණයන් සමග සම්බන්ධ වෙලා අඩු ගන්න මේ කර්මාන්ත කරුවන් සඳහාවත් සහන මිලකට විදුලිය සැපයීම සඳහා මැදිහත් වීමක් කරන්න වෙනවා. නැත්තම් අපේ ප්‍රදේශවල නම් කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් විශාල කර්මාන්ත ප්‍රමාණයක් මේ වෙනකොට වැහෙන මට්ටමක තියෙන විදුලි බිල දරා ගන්න බෑ. ඒ වගේම 118 නිෂ්පාදන මේ වැට් බද්ද. ඒ බද්ද වගේම තවත් බදු ගණනාවක් එක්ක මේ ව්‍යාපාරිකින් මේ කර්මාන්ත කරුවන්ට මේ ශාස්ත්‍රයේ ඔවුන්ගේ කටයුතු කිරීමේ අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්න කියනවා. ඒ වගේම අපි දන්නවා අද කර්මාන්ත කිරීම සඳහා අපි මොන කතා කිව්වත් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න නව කර්මාන්තයක් ආරම්භ කරන්න අපනයන ශාස්ත්‍රය ඉලක්ක කරලා ඒ කර්මාන්ත කටයුතු දියුණු කරන්න ගියාම රාජ්‍ය අංශයෙන් විශේෂයෙන්ම අපේ ඇමතිතුමාලා දේශපාලන අධිකාරියේ මූලිකත්වය අරන් දුන්නට රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන ඉතාම අවම සහයෝගයක්. කර්මාන්තයක් ආරම්භ කරනවා දැක්කම බලන්නේම ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ආ මේ මිනිහා මේ ලොකු ඉන්වෙස්ට් එකක් කරන්න හදන මේකෙන් කීයක්ද අපිට ගන්න පුළුවන් කියලා තමයි බලන්නේ. ඉතින් මේ ක්‍රමය අපි වෙනස් කරගන්න වෙනවා. එහෙම නැත්තම් මේ රට දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. නිසා රාජ්‍ය නිලධාරීන්ගේ වන බාධා අපි අවම කරන්න වෙනවා. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් මං හිතන්නේ රජයක් විදිහට ඔබතුමාලා ක්‍රියාත්මක කරන්න විපක්ෂයේ හිටියත් අපි ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න කැමතියි. ඒ වගේම ව්‍යවසායකත්ව මානසිකත්වයක් අපේ රටේ හදන්න වෙනවා. මම හිතන්නේ ස්තුතිවන්ත වෙනවා මේ අපේ දෙරණේ දිලිප් ජයවීර මහත්මයා ව්‍යවසායකත්ව රාජ්‍යයක් සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කළා යනවා. මම හිතන්නේ මේ වගේ අපිට පාසල් අධ්‍යාපනයෙම මේ වැඩේ ආරම්භ කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි කර්මාන්ත දියුණු කිරීම සඳහා මොනතරම් අයවැයවල යෝජනා දාලා කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ රාජ්‍ය සේවයේ දැන් 116කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් වැඩි ප්‍රමාණයකට මේ වෙනකොට ඔවුන්ට නිශ්චිත පැවරිච්ච කාර්යයක් නැහැ. ඔවුන් පෞගේ කාලේ පුරා කරගෙන ආපු වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. සංවර්ධන වැඩ කටයුතු වෙන්නේ නැහැ. ගම්වල සංවර්ධන නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට නිශ්චිත වැඩක් දැන් මේ වෙනකොට නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා පුළුවන් නම් මේ ගම්වල ඉන්න නිලධාරීන් ග්‍රාමීය නිලධාරීන් යොමු කරන්න ඒ ග්‍රාමීය තියෙන කර්මාන්ත සඳහා ඔවුන්ගේ දියුණුව සඳහා යොමු කරලා ඔවුන්ගේ සහයෝගය ලබා දීම සඳහා වැඩපිළිවෙලක් හදන්න. ඒ කර්මාන්තයේ එහෙම නැත්නම් ව්‍යාපාරයේ දියුණුව වෙනවත් සමගාමීව ඔවුන්ට ඔබතුමාලාගේ මැදිහත් වීමෙන් දෙන්න පුළුවන් ඍධීමනාව. ඒ කර්මාන්ත කරුව කැමති වෙයි මේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයේ බලපත්‍ර අලුත් කිරීම බලපත්‍ර ලබා ගැනීම ඒගොල්ලන්ගේ ඒ අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා මේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරොත් ඒ සඳහා ඍධීමනක් ලබා දුන්නොත් මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපා දීමනා පිළිබඳ ප්‍රශ්නයත් අපිට යම් ප්‍රමාණයකට විසඳා ගන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් අපේ යෝජනාවක් තමුන්නාසල ඉදිරිපත් කරනවා. ඒ වගේම කර්මාන්ත කිරීම සඳහා සුදුසු පරිසරයක් අපේ ගරු ඇමතිතුමනි ඇති කරන්න වෙනවා. මේ සියලු කාරණාත් එක්ක මහා පරිමාණ කර්මාන්තකරුවෝ පමණක් නෙමෙයි ගම්වල ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවොත් අද වෙනකොට කර්මාන්ත කිරීමේ වැඩෙන් ඉවත් වෙමින් යනවා. මේ ව්‍යාපාරවලින් ඈත් වෙමින් යනවා. ඒ නිසා ඒකට නිශ්චිත වැඩපිළිවෙලක් දියත් කරන්න වෙනවා. ඒ වගේම අපනයන වලින් 80%ක්ම අද අපේ කර්මාන්තවලින් කාර්මික ශාස්ත්‍රයෙන් තමයි ලැබෙන්නේ. ඒ පොල් රබල් කියන කාරණාව යට ගිහිලා තියෙන. ඒ නිසා මේ පිළිබඳ අවධානයක් යොමු කරොත් අපිට ගැටලුවක් වෙන එකක් නැහැ. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කර්මකරු දෙපාර්තමේන්තුව, ඒ වගේම බැංකුව හා මූල්‍ය ආයතන, ඒ වගේම විශේෂයෙන්ම පළාත් පාලන ආයතන, අද වෙනකොට පළාත් පාලන ආයතනවලත් මහජන නියෝජිතයෝ නැහැ. ඒ නිසා නිලධාරීන් තම තමන්ට ඕන විදිහට තම තමන්ගේ සිතැඟි පරිදි තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මේ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මම කලින් කිව්වා වගේ ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් අපි සකස් කරන්න
වෙනවා. ගරු මාධ්‍යතුමා තව විනාඩි දෙකයි.
බොහොම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන්ම මීට පෙර තිබුණු සංවර්ධන බැංකුව, ඒක මම හිතන්නේ පෞගේ කාලේ IMF යෝජනාවක් අනුව බෞද්ධලීකරණයට ලක් කරා, නැවත සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරන්න. මොකද අපේ සංජීව එදිරිමාන මන්ත්‍රීතුමත් සඳහන් කරා ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක අනුව මේ බැංකු ණය ලබා ගැනීම බදු සම්බන්ධ කාරණාවලදී අපි ඉතාම පල්ලෙහා තැනක ඉන්න 193 ඒ ආසන්න සංඛ්‍යාලයකවල ඉන්නේ. ඒ නිසා මේ බැංකු ණය ලබා ගැනීමේදී සාමාන්‍ය බැංකුවට ගියාම ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සංවර්ධන බැංකුවක් වහාම ස්ථාපිත කරලා මේ අඩු ගන්න මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දෙන උතුමලා යෝජනා කරලා තියෙන බිලියන 50ක මුදල හරි දාලා මේ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් කරනවා. ඉතින් මම හිතන්නේ වැඩි කාලයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අමාත්‍යංශ දෙකේම හොඳ දක්ෂ තරුණ ඇමතිවරු දෙපළක් ඉන්නේ, වැඩ කිරීමේ උවමනාවකින් ඉන්න පිරිසක්.
ගරුමාත්‍යතුමා අවසන් කරා.
ඒ සියලු දෙනාට මේ වගේ රාජ්‍ය මාත්‍යතුමාලාට ලොකු උවමනාවක් තියෙනවා. මේ වැඩේට හොඳ නායකත්වයක් ඔබතුමාලා ලබා දෙන අතර නිලධාරීන්ගේ සහයෝ ලබා ගැනීම සඳහා තමුන්නාසල කැපවීමක් කරන්න කියන ඉල්ලීම කරමින් බොහොම ස්තුතියි. මම නවතිනවා.
බොහොම ස්තුතියි. ගරු කනක හේරත් ඇමතිතුමා, ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම අද අපේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ තියලා තියෙන අවස්ථාවකදී අපි මේ අර්බුදයෙන් ගොඩෙන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි අපිට මේ රටේ ආදායම් වැඩි කර ගැනීම. එතකොට ඒ කාරණාවේදී අපි දැනට ගෙන යන බදු ප්‍රතිපත්තිය වෙනස් කරමින් බදු ජනතාවට අපහසුතාවයකට පත් වෙලා තියෙන අපි මේ බදු ප්‍රතිපත්තියක් ගෙනල්ලා තියෙනවා. නමුත් රටේ අපි මේ අයවැය පාර්තරය පියව ගන්න නම් අවම කිරීම සඳහා අපිට මේ බදු ප්‍රතිපත්තිය ගෙනෙන්න වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපේ රටේ අනෙකුත් ආදායම්, අපේ රජයේ ආදායම් වැඩි කරගන්න තියෙන ප්‍රධානම අමාත්‍යංශයක් හැටියටයි මේ කර්මාන්ත අමාත්‍යංශය මා දකින්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේක ඉතාමත් වැදගත් අමාත්‍යංශයක විවාදයක් ගන්න අවස්ථාවක්. ඒ වගේම අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ඒ වෙළඳ වාණිජ අමාත්‍යංශය ඉතාමත් වැදගත් කාරණාවක් මේ අවස්ථාවේදී ඉෂ්ට කරනවා. ඉතින් ඒ පිළිබඳව සඳහන් කරන්න ඕනේ. ඒ නිසා අද වෙනකොට මේ වසර කිහිපය තුලදී මේ ආර්ථික අර්බුදයත් සමග අපේ රටේ කර්මාන්තකරුවන්ට විශාල අභියෝගවලට මුහුණ දෙන්න තිබිලා තියෙනවා. දැන් වෙනකොටත් මේ අභියෝග විශේෂයෙන්ම අද විදුලි බිල ගැන කතා කරාපුවාම අපේ බොහෝ කර්මාන්තවලට මේක බලපාලා තියෙනවා. මහපරිමාණයේ කර්මාන්ත ඉඳලා කුඩා පරිමාණයේ කර්මාන්ත දක්වා ඒ සියල්ලකටම මේක ඉතාමත් විශාල අභියෝගයක් වෙලා තියෙනවා. ඉතින් පසුගිය කාලේ මේ මන්ත්‍රීවරුත් සඳහන් කරපු ආකාරයට මේ කුඩා ව්‍යාපාර ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් අද ඒක නතර වෙලා තියෙනවා ක්‍රියාත්මක කරන්න. දැන් අද මම හිතන්නේ පහුගිය දවස්වල ඩීසල් බිල යම්කිසි අඩුවක් වුණ එකෙන් මම හිතන්නේ සහනයක් ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. නමුත් අපිට විශේෂයෙන්ම මේ කර්මාන්ත කරුවන් එකපැත්තකින් අපි ශක්තිමත් කරන්න ඒ අවශ්‍ය කරන සහනයන් ලබා දීම වැදගත් කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනි. අපි දැන් අද මේ කර්මාන්තය දියුණු කරන්න, එහෙම නැත්නම් අපේ රටේ තියෙන නිෂ්පාදනය ශක්තිමත් කරන්න වැඩ කරනවා වගේම අපි නවීන නිෂ්පාදනය ගැන හිතන්න අද කාලේ එළඹිලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපේ රටේ සම්ප්‍රදායිකව අපනයනය කරපු අපේ අපනයන භෝග දිහා බැලුවාම තේ රබර් පොල් අපි වර්ෂ 100ක් පමණ මේ කර්මාන්තයේ නියලිලා ඉන්නවා. අද වෙනකනුත් ඒකේ වැඩියෙන්ම තේ කර්මාන්තයේ බිලියන 1.5ක් ඇමරිකානු ඩොලර් අපේ රටට විදේශ විනිමය ගේන්න හැකියාව ලැබිලා තියෙන්නේ. රබර් වලින් මම හිතන්නේ පහුගිය වර්ෂයේ තමයි ඓතිහාසිකව අපිට බිලියනයක් පමණ ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ සියල්ලක් එක්ක වුණාම බිලියන 4ක් පමණ තමයි අපේ
රටට විදේශ විනිමය ගෙනෙන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් අද අනිත් පැත්තෙන් බැලුවහම නවීන තාක්ෂණයත් එක්ක තොරතුරු තාක්ෂණය ඒ වගේම BPM සේවාවන් දිහා බැලුවහම අපිට පසුගිය වර්ෂයේ අභියෝග තිබුණත් බිලියන 1.7ක් පමණ ගෙනෙන්න හැකියාවක් ලැබුණා අපේ රට ඇතුළට විදේශ විනිමය. ඉතින් ඒක නිසා අපි මේ නවීන තාක්ෂණයත් සමග ඉදිරියට යන්න විශේෂයෙන්ම භාණ්ඩ අපි අපනයනය කරනවා වගේම අපි සේවාවන් ශක්තිමත් කිරීම අපේ වැදගත් වෙනවා. අපේ රටේ මානව සම්පත අපි තවත් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම අපේ රටේ තියෙන මානව සම්පත නිසා අපිට මේ තත්ත්වයට ගෙන යන්න හැකියාවක් ලැබේ තියෙන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් අපේ අමාත්‍යාංශයේ යටතේ ඩිජිකොන් වැඩසටහන තියෙන මූලිකම අරමුණක් තමයි මේ අපේ රටත් ඉන්ඩස්ට්‍රි 4.0 දැනට ගෙනියන එක. අපි හැම කර්මාන්ත විප්ලවයක්ම පහු කරගෙන ආව කර්මාන්ත විප්ලවය අපේ රටට ඒ විප්ලවයත් සමග වෙනත් ඒ තාක්ෂණයත් සමග යන්න බැරි වුණා. නමුත් අද වෙනකොටත් ඒක හතරටත් පැනලා දැන් ඒ ඔබට ගිහිල්ලා තියෙන කර්මාන්ත 5.0 ගැන වෙනත් රටවල් කතා කරන්නේ. ඒ නිසා අපි මේ 4.0 නොබ්බට කියන තැනට පත්වෙන්න ඉතාමත් ලොකු පිම්ම පයින්න තියෙනවා. ඒ සඳහා ගෙන යන එක තමයි වැඩපිළිවෙල වෙන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න අපේ ගරු අමාත්‍යතුමා උගත් බුද්ධිමතෙක් හැටියට කටයුතු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි අපි මේ රටේ දළදේශීය නිෂ්පාදනයට දායකත්වය 52%ක් ලබා දෙන අපේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්. මේ සියල්ලක් අපේ රටේ ශක්තිය, ආර්ථිකයේ ශක්තිය. අපි පහුගිය කාල වකවානුවේ මේ ආර්ථික අර්බුදත් සමග බොහෝ දෙනෙක්ට අර ඒ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. තමගේ ව්‍යාපාර කටයුතු අඩපණ වෙලා තියෙනවා. ඒවා නතර වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් ගැන විශේෂයෙන්ම වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කළ යුතුයි. ඒක නිසා තමයි ඒ සඳහා මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමන් මේ සඳහා බිලියන 30ක විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් ගොඩනැගීම සඳහා ඒ සහන ණය පහසුකම ලබා දෙන්න බිලියන 30ක ඒ මුදලක් වෙන් කරලා තියෙන එක ඉතාමත් වැදගත් කාරණාවක්. එක පැත්තකින් මේ විදුලි බිල වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අද බදු ගෙවන්න වෙලා තියෙනවා. ඊළඟට ලබන වර්ෂයේ වෙනකොට අපි මේ කර්මාන්ත කරුවන් ආරක්ෂා කරගත යුතුයි. ලබන වර්ෂයේදී වැඩ් බද්දත් එක වුණාම මේක තවත් අභියෝගයක් වෙනවා. ඒ නිසා අපේ ගරු අමාත්‍යතුමාටත් සඳහන් කරන්න අපිත් මේ පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම අපේ රටේ තොරතුරු තාක්ෂණ කර්මාන්තේ අපි දියුණු කරලා බිලියන 1.7ක් පහුගිය වර්ෂයේ විදේශ විනිමය ගෙනාපුවාම මේ වැඩ් බද්දත් සමග ලොකු අභියෝගවලට මේ මුහුණ දෙනවා. ඒ මෘදුකාංග හදන ඒ අපේ ඉංජිනේරුවන් සමහරක් වෙලාවට මේ තමන් මේ රටේ තියෙන අපේ සමාගම් ටික වෙනත් රටවල් වලට අරයි යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේක පිළිබඳව අපි සාකච්ඡා කරලා මේ සඳහා පියවර ගත යුතුයි. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන අතිගරු ජනාධිපතිතුමාත් මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒ නිසා මේ අපේ කර්මාන්ත කරුවන් තව තවත් ආරක්ෂා කර ගැනීම සහ අපි බලාපොරොත්තු වෙනවා නම් මේ අපේ රජයට තවත් ආදායම් වැඩි කරගන්න අපි අපනයනේ අපි ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියල්ලංගේ තියෙන ගැටළු වලටත් අපි ඒ සඳහා
අපි කර්මය අමාත්‍යතුමා ඔබට දෙන්න තව විනාඩි දෙකයි.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ගරු අමාත්‍යතුමාටත් මම පහුගිය දිනවල සඳහන් කරා තාක්ෂණ අමාත්‍යාංශයත් විශේෂයෙන්ම SLSI එහෙම නැත්නම් ප්‍රමිතිය ආයතනය මගින් ක්‍රියාත්මක කරන අර good manufacturing practices එහෙම නැත්නම් GMP කියන වැඩසටහන යටතේ විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තියෙන IDB එකත් එක්කව වෙලා ඒ වගේම විදාතා මධ්‍යස්ථාන මගින් බලාපොරොත්තු වෙනවා මේ සුළු හා මධ්‍යම ව්‍යවසායකයන් ගොඩනගන්න එහෙම නැත්නම් ඒ ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය කරන තාක්ෂණ දැනුම ලබා දෙන ගමන් ඒ සියලු දෙනාම තාක්ෂණයට යොමු කරන්න. විශේෂයෙන්ම ICT ආයතනයෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂයේදී ජනවාරි මාසෙ ඉඳලා ආරම්භ කළා මේ වැඩ සටහන ආරම්භ කරලා අපි ව්‍යවසායකෙක් ආරම්භයේ සිටම තොරතුරු තාක්ෂණය තුලින් තමන්ගේ ඒ භාණ්ඩය මේ තොරතුරු තාක්ෂණය ඔන්ලයින් ක්‍රමයේදී අලෙවි කරගන්න ක්‍රමවේදයේ ඉඳලා සියල්ලක් තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදී අර සහන ණය පහසුකම ලබා දීම ඉතාමත් වැදගත් කාරණාවක්. ඉදේ ව්‍යාපෘතිය ආරම්භ කරාම මම හිතන්නේ විශේෂයෙන්ම අපේ ගම්බද මේ අවස්ථාවේ ආර්ථික අර්බුදවලට මුහුණ දීලා ඉන්න ජනතාවට මේකෙන් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමාට සුබ පතනවා. එතුමා මේ කර්මාන්ත අමාත්‍යංශයේ විශාල සේවාවක් කරන අද සෞඛ්‍ය අමාත්‍යංශයත් ඇතුළුව ඒ වගේම එතුමාත් සමග කටයුතු කරන අපේ රාජ්‍ය අමාත්‍යතුමාලට ඒ වගේම අපේ වෙළඳ හා වාණිජ ආහාර සුරක්ෂිතතා ගරු අමාත්‍යතුමා ඇතුළු ඒ රාජ්‍ය අමාත්‍යතුමාලටත් අපේ සහයෝගය අපිට හැකි පමණින් ලබා දෙන බව සඳහන් කරමින් ඒ සියලු දෙනාටමත් සුබ පතනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.